ආමේ ජයවික්‍රම පෙරමැතුමා ඔබතුමාට විනාඩි 5ක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, අපේ මේ මං හිතන්නේ මගේ සහෝදර මිත්‍රයා ඔබතුමා තමයි බලන්න අනේ තනියම මහින්ද රාජපක්ෂ මැතිතුමාව අනාථ කරලා කුරුණෑගල ගෙනාවේ තමුන්නාන්සේ. කෝ සගයෝ කවුරුවත් නැහැ කතා කර. ඔබතුමාට බැක් කරන්න බෝල් කරන්න මේ පැත්තෙන්. මම මේ අවස්ථාවේ බුද්ධ ශාසන වෙනුවෙන් මම කියන්න ඕනා. ඉන්දික මන්ත්‍රීතුමා කිව්වා මේක මගේ රාජකර බුද්ධ ශාසන නෑ. බුද්ධ ශාසනය රැකෙන්නේ ඉතිහාසයත් එක්ක එන ගමනක. අවුරුදු 1200 කණක ඉතිහාසයත් එක්ක තිබෙන පුරාවිද්‍යා සංස්කෘතික දායදයත් එක්ක. ඒ නිසා අපි මෙතනදී අපේ නිවාස සංස්කෘතිය මෙතුමා ඒ කරන මහා දෑවන්ත සංවර්ධන ශාසනය වෙනුවෙන් මම කියනවා කෙලිම කරනවා කියලා. මම ඒකයි නැගිට්ටේ. එහෙනම් එතනදී ජනාතුමා අරමුදලෙන් කිසිම දවසක මේ වගේ මුදලක් ශාසනය වර්ධනය සඳහා ආරසා කිරීමට වියදම් කරලා නැහැ. මම බය නැතුව කියනවා විවාදයකට එන්නේ කියලා. මායික ජනාධිපති අරමුදලෙන් දෙනවා, අගමැති අරමුදලෙන් දෙනවා, නිවාස සංස්කෘතිය මෙතුමා දෙනවා, මගේ අමාත්‍යාංශයත්. දැන් අපි ඔබාසරට කරුතර ස්වාමීන් වහන්සේලාට අපි ඔබාසරට පටන් ගත්ත රක්ෂණ ක්‍රමයක් වනවාසී හමුදුරට අපි දෙනවා. නිකාය ભેදයක් නැහැ. අපි දැන් 16 දා පටන් ගන්නවා ඔබාසල වැනි ස්වාමීන් වහන්සේලාගේ අහිංසක මාපියන් නිවාසයක් නැත්තම් ඒකත් අපි දැන් 16 දෙනලා අපේ සාසන බල මණ්ඩලයේ සංස්කෘතිය මෙතුමා එක්ක එතුමාත් එක්ක අවුල් වෙලා අපි එකට කරනවා. ඉතින් මේ වගේ දෑවන්ත වැඩ කරන්නේ මොකවත් නෙමේ. මං ඊතර එක නැකමැතුමාත් නැගිටලා ගියා. අනේ සභාව ආණ්ඩු සභාපතිතුමනි, අපි කතා කරන්න පුටු වලනේ කවුරුවත් නැහැ. එකෙක් ඉන්නවා අනේ ඉන්දික මන්ත්‍රීතුමා ඊතරක් ඉන්නවා අනාථ කරලා. ඉතින් මේ තත්වයක් අද කනගාටුවට කරුණක් මේ ප්‍රකාශක ඉසේ එයත් නැද්ද? අයියෝ අනිච්චාවත සංකාරං ඕක තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි මම කිව්ව කියලා ලියලා තියාගන්න. මේ රටේ තියෙන ස්ථාවර පක්ෂ දෙකක් SWR මැතිතුමා බණ රාජාලිය ඇවිල්ලා එදා එක්සත් ජාතික පක්ෂය විනාශ කළා. ඒ අපේ නායකයෝ ටික ඔක්කොම ජීවිතක්ෂයටපත් වුණා. එහෙනම් ශ්‍රී ලංකා පක්ෂයට කරන්න හදන පොට්ටුවට අනාගතේ ලියලා තියෙන මං කිව්වා කියලා මම ගාම්‍රියෙක් වෙලා නිකන් මේ කියන්නේ. මට පේන දෙයක් ඒ විනාශය එනවා ස්ථිරම අසුබ විදිරෙනවා. ඒ අසුබ ලකුණ අන්න එතුවත් ගියා. අනේ අනිච්ච සංකාරං අර බලන්නක අපේ හාමුදුරනේ නෑනේ කවුරුවත්. මම පුටුවටනේ කතා කරන්නේ. වෙලා තියෙන කේදරිය තත්ත්වය මේ ආරම්භයක් වෙලා තියෙනවා. ඔය ගෝටම්බරලා ගෝටයිලා ඔක්කොම පොහොට්ටේ මලත් පර වෙලා විනාශ වෙනවා. අපි අවංකව කරන්නේ සාසන රට වෙනුවෙන් මේ රට හදනවා, සාසන ආරසා කරනවා. සාස්කෘතිය මෙතුමා කරන කටයුතු වල මායක එක්කව වෙලා ඒක මම හොඳ සාක්ෂියක් කියන්නම්. අපි ගිය අපේ හම්බන්තොට තිබිච්ච ස්වාමීන් වහන්සේ අපේ කතානායක අපේ සභාපතිතුමනි ගිය අපේ උත්සවයට අම්බතුර භික්ෂු රක්ෂණ උත්සවයට ඒ ගිය වෙලාවේ අපේ ස්වාමීන් වහන්සේ අපේ තිස්සමහර රජ මහ විහාර අධිපති නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේ විහාර භූමිය දුන්නා. ඓතිහාසික රාජධානි භූමිය දුන්නා. උත්සවේ ආමුදුරෝ නායක ආමුදුරෝ කිව්වා මට බලපෑම් ආවා.
ගරු ඇමතුමා මට විනාඩියක් තිබෙනවා.
මේ උත්සවයේදී නැයි දුන්නේ කියලා.
ඇමතුමා තව විනාඩියක් තිබෙනවා ඔබතුමාට.
හරි මේ ඒ වෙලාවේ එතුමා උන්නාසේ කිව්වා මෙතුමා කරපු සේවය තිස්ස මහරම රජ මහ විහාරයේ ප්‍රතිසංස්කර සඳහා මිලියන මගිතේ ලක්ෂ 3000කට වැඩිය ඒ ප්‍රතිසංස්කර දීලා තියෙනවා. එවැනි සාසන කරද්දී මට කියන්නේ මොකද්ද කියලා අහනවා. අනේ සභාපතිතුමනි අඩි දෙකයි විනාඩිය දෙක ඉන්නකෝ. බුදුරජාන් වහන්සේ කියලා තිරා දිට්ඨ ධම්ම වේදෙනීය සග ભેදය පාප කර්මයක්. පන්සලට ගිහිල්ලා කවුද කතා කරන්නේ දේශපාලනේ? පන්සලට ගිහිල්ලා කවුද කතා කරන්නේ? පොට්ටුව පාප බේ සග ભેදයක් කරනවා. අර කිලිටි කරනවා එතන. මෙහෙනම් මේ ભેද සාපේ වදිනවා. එක්සත් ජාතික පක්ෂයේ තීරණය අපි කවදාවත් පළාත් සභාවට ප්‍රාදේශීය පාර්ලිමේන්තුවට තරග කරන කිසිම ආගම පූජකකරෙක් අපි දාන්නේ නැහැ. අනුවේ අපි තීරණ කරපු එකක්. ඒ තුළයි අපි යන්නේ. සාසනයට පුදුම සේවයක් අපි කරනවා. ඒ නිසා මේ කරන සේවය බුද්ධාගමෙන් අපහාසයට පත් කරන්න මම ගාව තියෙන අර උතුමලා කියපු ගණන් ටිකයි කිව්වේ. ඔක්ක මන් දන්නවා. මම දන්නවා ඒ කාලේ කරපු දේවල්. මං කියන්නේ නැහැ. මට ඕනේ නැහැ. ඒව කරපු දේවල් වල කොහමද සංග බේදවල ඇති කරපුවා? විනාශවල් කරන්න කරපුවා මම දන්නවා. මම කියන්නේ නැහැ. කාලේ ප්‍රශ්නයක් නේ. මට දෙන්නේ මේ හතරෙන් මම 102යි කතා කරන්නේ. එන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමා වෙලාවට මම සංකීර්ණ පිළිබඳ ගරු රෝහිණී කුමාර විජයරත්න මැතිණිය විනාඩි 5ක් තිබෙනවා.
ස්තුතියි බුලසනේ ගරු මන්ත්‍රීතුමනි. අද විනාඩි 5න් කතා කරන්න තියෙන නිසා බොහොම කලබලෙන් කතා කරන්න වෙනවා. හදිසියේ මෙවැනි යෝජනාවක් ගෙදීමේ අරමුණ අපිට පැහැදිලි. ඒ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්මයා වෙයි කියන බිය, ඒ අයගේ තියෙන දේශපාලන බිය තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. එතකොට මේ මුදල් හොයාගන්නේ කොහොමද කියන එක පැහැදිලි කරා. ඒ මුදල් වලින් කරන්නේ මොනවද කියන එක පැහැදිලි කරා. මේ මුදල් වලින් කරන්නේ වෙහෙර විහාර, බෞද්ධ කිතුණු, හින්දු, ඉස්ලාම් සිද්ධස්ථාන ළඟා සිටුවීම. ඒ ගැන අභූත චෝදනා ගෙනල්ලා දේශපාලන පරමාර්ථයක් ඉස්මතු කරගැනීමින්ම එතුමාගේ කීර්ති නාමය විනාශ කරන්නට මේ යොදන ප්‍රයත්නයේ පිළිබඳව අපි අපේ කනගාටුව සහ අප්‍රසාදය පළ කර සිටිනවා. මුදල් එන්නේ කොහොමද කියන එක පැහැදිලි. ටිකට් විකුණපුවාම අපේ සිද්ධස්ථාන පෙන්නලා ඒ වගේන් ලබා ගන්න මුදල් තමයි මේ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරන්නට යොදාගන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවර්ලා තියෙන වගකීමක් තමයි බුදුදහම සුරැකීම, පෝෂණය සහ වැඩි දියුණු කිරීම. මේ තුල කරන්නේත් බුදුදහම පෝෂණය කිරීම. මොකද මේවා සංරක්ෂණය කරලා ඉතිරි පරම්පරාවල් වලට පෙර රජවරු කරා වගේ ගෙනියෑම වර්තමාන රජයේත් වගකීම වෙන නිසා. බුදුදහමේ අයිතිකාරයෝ මේ අය හිතන් ඉන්නවා රාජපක්ෂ පරම්පරාව කියලා. අපි දන්නේ නැහැ කොතනකවත් තමන්ගේ පෞද්ගලික දේපලක් බුදුදහම වෙනුවෙන් නැත්නම් තමන්ගේ ආගම වෙනුවෙන් පූජා කරපු තැනක් තියෙනවද කියලා. අපේ පක්ෂයේ ඉතිහාසයේ ඉඳන් බලපුවාම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඉඳලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉඳලා ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ ඉඳලා බුදුදහම වෙනුවෙන් තමන්ගේ දේවල් පූජා කරපු, තමන්ගේ කාලය කැප කරපු නායකයෝ අපිට හිටියේ. මානෙල් වත්ත ගැන කතා කරොත්, කැලණිය රජමහා විහාරය ගැන කතා කරොත්, ඒ වගේම ආර්. ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙච්ච කාලේ සිද්ධස්ථාන 7ක් හැදුවා. සියලුම ගම්මුදාවල් එකතු කරගත්තාම එතකොට පැහැදිලිව තියෙනවා අපිට මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාව, ඒ වගේම ක්‍රෝධය, එහෙම නැත්නම් මේ අය අනාගතයකට තියෙන බය කියන එක අපි මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනි. ඊළඟට මෙම යෝජනා කරපු ටීබී ඒකනායක මැතිතුමාගේ කාලයේ ඉඳලා ඒ අය කරපු විදිහටම තමයි පාලක මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව තමයි මේ මුදල් පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කුමක් සඳහාද කියන එක ගරු ඇමැතිතුමා පැහැදිලි කරා. ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙළෙන දහම් ප්‍රදේශවල දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම, ඒ වගේම සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම වගේ කටයුතු වලට තමයි මේවා යොදලා තියෙන්නේ. ඊළඟට දැන් මට අහන්න ඕනි, අද ඔබතුමා විතරයි ඔතන ඉන්නේ. නමුත් දැන් සිංහල බෞද්ධ ඡන්ද මේ රටේ 70%ක් තියෙනවා. මේ ඡන්ද ගහ හොලවන්න උගුල් අටවන ඔබතුමන්ලා කියන්නේ පන්සල් හදන එක වැරද්දක් කියලාද? එහෙම ගෝඨාභය මහත්තයා ඔබතුමාට කියන්න කිව්වද? එහෙම නැත්නම් දහම් පාසල් අධ්‍යාපනයට පහසුකම් දෙන්න එපා කියලාද? සංස්කෘතික ආගමික වටිනාකම් තියෙන සිද්ධස්ථාන ආරක්ෂා කරලා මතු පරම්පරාව වෙනුවෙන් රැකලා දෙන්න එපා කියලාද කියන එක අපිට අහන්න වෙනවා. මොකද මේ රටේ අධ්‍යාත්මික දියුණුවක් ඇති කරන්න ඕනේ. පිරිහෙන සමාජයක දහම් පාසල් නැත්නම් දහම් අධ්‍යයනය ඒ අයට ලබා දීලා තමයි මේ කටයුත්ත කරන්න ඕනේ. ඔබතුමාත් ගරු ඇමතිතුමනි, ටීබී ඒකනායක මැතිතුමනි, ආවරණ අනුමැතියට යටත්ව මුදල් පාවිච්චි කරලා තියෙන හැටි ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ අනුව ප්‍රකාශ කරා. එතකොට සියලු ඉදිකිරීම් කොන්ත්‍රාත් පෞද්ගලික අංශයේ මගින් ඔබතුමන්ලා කරාට, මේ සියලු ඉදිකිරීම් රාජ්‍ය අංශ මගින් කරන්නට අපේ රජය ගරු ඇමතිතුමා වැඩ කරලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ කාලය අවසන්.
අදත්
චෛත්‍ය ගොඩනගිනවා. හැබැයි ඒවා රජයේ මුදල් වලින් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණාම රුපියල් ලක්ෂයක් දෙන එක මං හිතනවා වරදක්ද කියලා. අපේ හාමුදුරනේ ඔබ වහන්සේලා දන්නවා ආදාහන උත්සවයකදී ගම්වල දායකයෝ විඳින දුක, ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා විඳින දුක. එහෙමනම් මේක වැරදිද කියලා අපිට අහන්න ඕනේ. අප්‍රේල් විනාඩියක් දෙන්න, අප්‍රේල් 21 ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් විනාශ වෙච්චේවට කිතුරුවන්ඩ සැලකීම වැරදිද කියලා අපිට අහන්න ඕනේ. මුස්ලිම් භක්තිකයන්ගේ දේවස්ථාන හදලා දෙන එක අපිට වැරදිද කියලා අහන්න ඕනේ. රාජ්‍ය මුදල් අවභාවිතය ගැන කතා කරා නම් මම සභාගත කරනවා. යෝෂිතට පුහුණුව දෙන්න නාවික හමුදාව මිලියන 21ක් වියදම් කරා. නාමල්ගේ ගුවන් බිල ලක්ෂ 150යි. මේව තමයි රාජ්‍ය මුදල් අවභාවිතය. රුපියල් මිලියන 1600ක ණය ආපහු අය කරගෙන නැහැ ජනාධිපති කාර්යාලයේ නියමයෙන් දීපුවා. දැයට කිරුල නම දී පවුලට කිරුල බලඳපු දැයට කිරුලට වියදම් කරපු කෝටි 1000 මේව තමයි රාජ්‍ය මුදල් අවභාවිතය. එනිසා මම හිතනවා අවසාන වශයෙන් රාමායනේ අයෝධ්‍යා කාණ්ඩේ 63:7 කියන එකේ තියෙනවා යම් ක්‍රියාවක් කිරීම ආරම්භයේදීම එහි බරපතල බව හෝ සැහැල්ලු බව යමෙක් නොදනීද, එසේම එහි ගුණ හෝ දොස් හෝ යමෙක් නොදනීද, එහි ඔහු අඥානයකි කියලා. ටීබී ඇමතිතුමනි, ඔබතුමා වරදක් කරගත්තාද කියලා මට හිතෙනවා. ඒ වගේම අඩු වැඩි වශයෙන් මේකට දායකත්වයේ සපයපු සියලු දෙනාම ලොකු වරදක් කරගත්තා කියලා හිතනවා. අද ඒ කරපු වැරද්ද පාරවලල් ලක් වෙලා Tamanda ඇවිල්ලා තියෙන නිසා අර අපේ ගම්වල කතාවක් තියෙනවා. ලී පට්ටලේ ඉඳගත් වඳුර හුන්නේ අයින් කරාට පස්සේ ඒ වඳුරට වෙච්ච දේ මොකද්ද කියලා. එනිසා මම හිතනවා අද ඔබතුමා නොමිලේ අපිට දරන් දීලා තියෙනවා අපේ ආණ්ඩුව කරපු වැඩ ටික කියලා දෙන්න. ඒ සඳහා ටීබී ඒක නායක මැතිතුමාට මගේ ස්තුතිය පුද කරමින් මන් නිහඬව ස්තුතියි.
ඔබතුමීට ස්තුතියි. කාලිතබින් විවාදයකින් තොරව පවත්වාගෙන යාම පිළිබඳව ඇත්තම කනගාටු වෙන මුලාසනේ වශයෙන් ගරු ගායන්ත කරුණාචාර්ය මැතිතුමා ඔබතුමාට විනාඩි 5ක් තිබෙනවා. ගරු ටීබී ඒක නායක මැතිතුමා.
ගරු සභාපතිතුමනි, අපේ මැති අමතුරුගේ කතා හුඟකදී පැහැදිලි වුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට මඩ ගැහිීමේ චේතනාවෙන් ක්‍රියාත්මක කරපු අදහසක් මෙතන තියෙනවා කියලා. එතුමා දන්නව මං ගැන. එතුමා මම මහාමාර්ගේ ඉන්න කාලෙත් මම එතුමාට උදව් කරලා තියෙනවා. එතුමා 94ෙත් එතුමා දන්නවා එතුමාගේ යම් යම් කාර්යයන් වලට අපි කොච්චර මෙදියත් වීමේ සත්භාවයෙන් කටයුතු කළාද කියලා. ඒ වගේම මේකෙදි දේශපාලන කාර්යයේදී ජනාධිපතිවරණය මේකට පටල ගන්න එපා. මොකද අපේ ජනාධිපති අපේක්ෂක අපි තෝරාගෙන ඉවරයි. එහෙනම් මෙතුමාගේ තියෙන ප්‍රශ්නයක් මේකට පටල ගන්නත් එපා. ඒ වගේම තව කතාවල්දී පැහැදිලි වුණා මේ ආගම මධ්‍යස්ථාන ඒ වගේම අනිකුත් මධ්‍යස්ථානවල මුදල් දීම පිළිබඳ අපේ විරුද්ධයක් තියෙනවා කියලා. මොකද අපි තරම් විශාල මුදලක් පවුගේ ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් අති විශාල මුදලක්
ගරු මන්ත්‍රීතුමා මට මීට වඩා වෙලා දෙන්න අමාරුයි. ඔබතුමා විතරක් ඉන්න නිසා මම වෙලාව ලබා දුන්නේ. හොඳයි හොඳයි. බොහොම ස්තුතියි ගරු ගායන්ත මහත්මයා.
ගරු සභාපතිතුමනි, අපේ ටීබී ඒකනායක ඇමතිතුමා පිළිබඳ මමත් හොඳින් දන්නවා. මම ඉඩම් ඇමති හැටියට එතුමා අපේ රාජ්‍ය ඇමති හැටියට කලක් සේවය කරා. ඒ නිසා මම දන්නවා එතුමා මේ කටයුත්ත එහෙම මඩ ගහන්න ගෙනාපු එකක් නොවේ කියන එකයි මගේ විශ්වාසය. නමුත් විරුද්ධ පක්ෂයේ හැටියට අද මේ කල්තැබීමේ යෝජනාවල් ගේන හැටි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන හැටි දැක්කහම මට මේ යෝජනාව දැක්කහමත් මතක් වුණේ අපේ අර ගම්වල තියෙනවා ප්‍රකට කියමනක් පළ ඇති රුකටයි ගල් ගහන්නේ කියලා. ඒ වගේ දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉලක්ක කරගෙන එක එක මුහුණුවරින් දිනපතාම චෝදනා එල්ල කරන්නේ මොන හේතුවක් නිසාද කියන එක දේශපාලනඥයෝ වෙච්ච අපි විතරක් නෙවෙයි ඕනම කුඩා දරුවෙක්ට හොඳට තේරෙන කාරණයක්. මේවා සමහරුන්ට අලුත් වුණාට ප්‍රේමදාසලාට අලුත් නැtei කියන එකත් මම හොඳින් දන්නවා. අපිට මතකයි මෙතුමගේ පියා දිවංගත අපේ නායක ආර් ප්‍රේමදාස මැතිතුමා මේ වගේ හුදු දේශපාලන අවලාදවලට පදනම් විරහිත චෝදනාවලට මඩ ප්‍රහාරවලට ඒ හැම එකකටම මුහුණ දෙමින් ඒවා දරාගෙන පොදු ජනතාව අතර මතුවෙච්ච හැටි අපිට මතක් වෙනවා. ඒ නිසා මේ මොන උප්පරවැටි දැම්මත් සජිත් ඇමතිතුමත් හොඳට තෙම්පරාදු වෙච්ච පුද්ගලෙක් හැටියටයි අද රට දකින්නේ. එතුමාගේ පියා වගේම මෙතුමත් වැටි වැටි නැගිටින්න හොඳට පුරුදු වෙලා තිබෙනවා. තමන්ට ලැබෙන අමාත්‍යාංශවල නිර්මාණශීලීව වැඩ කරන ජනතාවට සේවය කරන ඇමතිවරයෙක් හැටියට තමයි අපිත් රටත් සජිත් ඇමතිතුමා ගැන දකින්නේ. දැන් බලන්න එතුමා නිවාස ඇමති හැටියට සභාපතිතුමනි. උදාගම් හදමින් නිවාස වැඩපුළුවන් රට පුරා සාර්ථකව ක්‍රියාත්මක කරන ඇමතිවරේ. හරියට නිින්දක් නැතුව, හරියට ආහාරයක් නැතුව, විවේකයක් නැතුව ඉතාම කැපවීමකින් ඒ වැඩ කටයුතු කරන හැටි අපි දකිනවා. දහස් ගණනකට ගෙවල් හදන ඇමති වුණත් එක සතියක්වත් එක වැලි කැටයක්වත් සාක්කුවට දාගන්නෙත් නැතිව අපතේ යවලත් නැති ඇමතිවරයෙක් හැටියට අපට මේ විවාදී දෙතුමා ගැන සඳහන් කරන්නට ඕන. ඒ විතරක් නෙවෙයි සභාපතිතුමනි. හදන ගෙවල් තමන්ගේ හත්මුතු පරපුරට බෙදලා දුන්නු නිවාස ඇමතිවරුත් අපි දැකලා තියෙනවා. හැබැයි මෙතුමාට එහෙම බෙදන්න ඉන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව විතරයි කියන එකත් ඉතාම පැහැදිලිව අපිට කියන්න පුළුවන්. දැන් එතුමා ඉතාම කෙටි කාලයක් තුළ සංස්කෘතික ඇමතිවරයා ලෙස මේ මාස කීපයකට කැපී පෙනෙන සේවයක් ඉෂ්ට කරා. ඒවා එකින් එක අපේ මන්ත්‍රීවරු සඳහන් කරා. දැන් බලන්න සභාපතිතුමනි, ගස් යට දහම් අධ්‍යාපනයෙන් ලබන දරුවෝ ගැන කල්පනා කරපු සංස්කෘතික ඇමතිවරයා කවුද කියලා. හැම විහාරස්ථානයකටම දහම් පාසල් ගොඩනැගිලි දෙන්න දැන් කටයුතු කරගෙන යනවා. මට මතක් වෙනවා මේ වෙලාවේ මම ඒක සඳහන් නොකරොත් වැරදි, අපේ ගාඩු දිස්ත්‍රික්කයේට එතුමා දිස්ත්‍රික්ක ගණනාවක චෛත්‍ය හදනකොට අපට කිව්වා නම් කරන්න සුදුසුම විහාරස්ථානයක් චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදි කළ දෙන්නම්. රජයේ සල්ලි සතයක් නැතුව ඒවා කරන හැටි අපි අද බලන් ඉන්නවා. නාගොඩ මුරණ පන්සලේ චෛත්‍ය දැන් ඉදිවෙමින් පවතින හැටි අපි දකිනවා. එතුමාට විශාල පිනක් ඇති වෙනවා ඒ වැඩ කටයුතු නිසා. පන්සල් පල්ලි එවැගේම පූජනීය ස්ථානවල අඩුපාඩු හොයලා විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කරන සංස්කෘතික ඇමතිවරයා හැටියට අපි එතුමාව අගය කරනවා. එවැගේම මේ කරන හැම වැඩක්ම මොන විවේචන මොන විදියට පටලවන්න හැදුවත් හැම වැඩක්ම එතුමා කරන්නේ තමන්ගේ පුජ්‍යලික අධීක්ෂණ යටතේ. ඒ නිසා කිසිම තැනක කාටවත් රිංගන්න ඉඩක් නැහැ. එතුමාගේ අධීක්ෂණය හැම තැනකටම තියෙනවා. ඒ නිසා මේ චෝදනා නගන අයට මම කියන්න කැමතියි, මතක තියාගන්න ප්‍රේමදාසලයි ක්‍රමයේ වෙනසක් තියෙන බව. ඔවුන් හැමදාම ජීවත් වුණේ සාමාන්‍ය පොදු ජනතාවගේ හදවත් තුළ. දිවංගත ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා ගැන බලන්න. එතුමා ඉපදුනේ සාමාන්‍ය මිනිස්සු අතර. ඒ මිනිස්සුන්ට සේවය කරලා ඒ ජනතාව අතරම ජීවිතයට සමුදුන් වූ නායකයෙක් ප්‍රේමදාස මැතිතුමා. ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමත් තමන්ගේ පියා වගේම සාමාන්‍ය මිනිස්සු අතර ජීවත් වෙමින් ඔවුන් අතර ආදරණීය නායකයෙක් බවට අද පත් වෙලා තිබෙනවා. ඉතින් මේ වගේ අභූත චෝදනා අවලාද නගන්නේ මම කියන්නේ ඒකනායක මැතිතුමා එවැනි හැඟීමකින් ගෙනාවා කියලා. නමුත් අද කතා කරපු බොහෝ දෙනාගේ කතාවල් දිහා බලනකොට අපි දැක්කා මේ අවලාද නගන්නේ කුමන හේතුවක් නිසාද කියන එක අපි කවුරුත් දන්නවා. ඒ නිසා මේ සියලු චෝදනා තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඒ වගේම රටේ වර්තමාන වාතාවරණය ගැන හොඳ අවබෝධයක් ඇති වෙච්ච නිසා ඉතාම සාධාරණ බියක් ඒ අයට ඇති වෙලා තිබෙන නිසායි මේ සියල්ලම ගේන්නේ කියන එක අපිට හොඳට
තේරෙනවා. ඒ නිසා කාලය අවසන්.
ඔබතුමා කියනවා නම් කාලය අවසානයි කියලා මම ඊට වඩා ගන්නේ නැහැ. පොදු ජනතා පෞරින් ප්‍රේමදාසලා ආරක්ෂා වුණා වගේ මේ කියන හැම චෝදනාවකටම එතුමා පිළිතුරු දුන්නා වගේම මේ රටේ ජනතාව ගැන අවබෝධයක් තියෙනවා වගේම ජනතා අධිකරණයේදී මේ සියලු චෝදනා නිෂ්ප්‍රභාවන බව මතක් කරමින් මට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන්.
ඔබතුමාට ස්තුතියි. ගරු තුෂාර ඉඳුනි ලමරසේන මැතිතුමා ඔබතුමාට විනාඩි 5ක් තිබෙනවා.
බොහොම ස්තුතියි ගරු මූලස්සනේ මන්ත්‍රීතුමනි. සංස්කෘතියට බොහොම සම්බන්ධ දිස්ත්‍රික්කයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජධානි විශාල ප්‍රමාණයක් තියෙන අපේ ටීබී ඒක නායක හිටපු ඇමතිතුමා තමයි අද මේ යෝජනාව ගේන්නේ. මම හිතන්නේ අර කතා රාශියක් කියවුණා පොඩ හදිසි වෙන්නේ නැතුව නිසි වග විභාගයක් ඇතුව මේවා ඉදිරිපත් කරා නම් තමා ගරු ටීබී ඒක නායක ඇමතිතුමනි වඩාත්ම හොඳ. මේ හදිසියේ මොකද මේ කියන එක මතක් කරනකොට ඉතින් අර මේ දවස්වල මේ රටේ ඉන්න ජනප්‍රිය පුද්ගලයා හැටියට මඩ ගැසියම යුතු පුද්ගලයා හැටියට මඩ තැවරියම යුතු පුද්ගලයා හැටියට තමයි මේ හදිසි ෆයිල් හදිසි දේවල් එළියට එන්නේ කියන එකත් මම විශේෂයෙන් විශ්වාස කරනවා. එතකොට මම විශේෂයෙන් කියන්නට ඕන 2015 අපේ ආණ්ඩුවවට පස්සේ තමයි මේ සංස්කෘතික අමාත්‍යාංශය කියන එක රටට දැනෙන අමාත්‍යාංශයක් බවට පත් වුණේ. මම දමුණාංශයට ගෞරව කරනවා නෙමෙයි. හැබැයි සංස්කෘතික අමාත්‍යාංශය කවුරු හරි අපේ වියපත් ඇමති කෙනෙකුට කාට හරි දීලා හරියට නිකන් ඔය සම්පකාර කියන විෂය දෙනවා වගේ එහෙම පැත්තකට දාලා තිබිච්ච විෂයක්. හැබැයි 2015 අවුරුද්දෙන් පස්සේ තමයි සංස්කෘතික අමාත්‍යාංශය කියන අමාත්‍යාංශයට බොහොම ජනප්‍රිය අමාත්‍යාංශයක් බවට විශේෂයෙන් පත් වෙන්නට හැකියාවක් ලැබුණේ. ඉතින් ඒකම අපි විශේෂයෙන් කියන්නට ඕනේ දැන් ටීබී ඒකනායක මැතිතුමා කිව්වා මේ ප්‍රශ්නෙට උත්තර දුන්නා කියන එක. ඒ වුණාට ඒ උත්තරය මට හරියට ලැබුණේ නැහැ. සීමා සහිත සංස්කෘතික සංරක්ෂණ හා ඉදිකිරීම පෞද්ගලික සමාගම තමුන්නාන්සේලාගේ එකක්. කොන්ත්‍රාත් පදනම මත ශ්‍රමිකයන් ලබා ගැනීම. මොකද මම දන්නවා මම පනුවස්සෝර සංවිධායකයා. දමදෙනිය කියන නගරයට බොහොම ආසන්න පදිංචි කරුවේ. එතකොට යාපහුව කුරුණෑගල කියන රාජධානීත් මට බොහොම සමීපයි. එතකොට මේ රාජධානී වල තමුන්නාන්සේලාගේ ඔය මෑන් පව ආයතනයේ මගින් බඳවාගත්ත සේවකයෝ විශාල පිරිසක් රැකියාව කළා. මගේ පනුවස්සෝර අසාර පහලත් දැන් මේ වෙනකොට තමුන්නාන්සේ බොහෝ දෙනෙකුට හෙන ඉල්ලනවා. මොකද රුපියල් 1200ක් ඒ කොන්ත්‍රාත් සමා මෑන් පව ආයතනයට මධ්‍යම සංස්කෘතික ආරමුදලෙන් 1200ක් සේවකයෙක් වෙනුවෙන් වෙන් කරලා හැම සේවකයෙකුටම ගෙවලා තියෙන රුපියල් 800යි. එතකොට ඒක තමයි. ඒක මධ්‍යම සංස්කෘතික ආරමුදලෙන් අරගෙන මේ මුදල. හැබැයි සේවකයාට ගෙවලා තියෙන රුපියල් 800යි. ඔබතුමා තවමත් පිළිතුරු දුන්නේ නැති ප්‍රශ්නය තමයි ගරු අමාත්‍ය හිටපු අමාත්‍යතුමනි අර රුපියල් 500ට උනේ මොකද්ද? දැන් පොඩි මුදලක් නෙමෙයි. සේවකින් 400ක් විතර ප්‍රමාණයක්. ඔබතුමා බඳවාගෙන තියෙනවා සීගිරියට 150යි, පොළොන්නරුවට 100යි, දඹුල්ලට 12යි, ආපහුවට 100යි, මොනරාගලට 5යි, තිස්සමහරාමයට 12යි සාමාන්‍යයෙන් 400කට ආසන්න සේවකයන් පිරිසක්. එතකොට හැම සේවකයෙකුගේම රුපියල් 500ක් දවසකට එතකොට 4වරක් 5 200යි. නිකන් නෙමෙයි දවසකට රුපියල් ලක්ෂ 2ක්. මේ රුපියල් ලක්ෂ 2ක් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මේ සේවකින් 400 දෙනා වෙනුවෙන් බැර වෙනවා. ඒ බැරවීම මුදල් කවුද? දැන් පෞද්ගලික දැන් මෑන් පව සමාගම පිටවගෙන. ඒකසයි ඒ සමාගමේ කපිලද සිල්ලා කියලා මහත්තයෙක් තමයි සභාපති. ඊළඟට බන්දුල විතානාරච්ච තමයි කල්මනාකාර අධ්‍යක්ෂක. එයා තමයි ටීබී ඒකනායක මහතුමාගේ පෞද්ගලික ලේකම්වරයා හැටියට තමයි සලකන්නේ. ඊගාවට ඩබ්ලිව්.ඒ. රණවීර එයා තමයි අධ්‍යක්ෂක. හැබැයි එයා අධ්‍යක්ෂක වුණත් එයා ක්‍රියාකාරී අධ්‍යක්ෂක මධ්‍යම සංස්කෘතික අරමුදලේ. ඉතින් අපි දන්නවා දැන් ඒවා දේශපාලන පත්වීම්. ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරු පත් කරන්නේ අමාත්‍යවරයාට ඉතාමත්ම සමීප හිතවතෙක් තමයි පත් කරන්නේ. මස්සිනාලා, මහප්පලා ඒ වගේ කට්ටිය විශේෂයෙන් තමුන්නාන්සේලා පත් කරන්නේ නෑදෑයෝම. ඉතින් එතකොට මම අහන්නේ ගරු හිටපු අමිතතුමනි මේ පෞද්ගලික ලේකම් කියන්නේ තමුන්නාන්සේ කෙනෙක් නම් ඩබ්ලිව්.ඒ. රණවීර කියන්නේ තමුන්නාන්සේලාගේ දේශපාලන පත්වීමක් නම් මේ තමුන්නාන්සේලා හදපු මෑන් පව ආයතනයෙන් පොඩි ගැලියක් නෙමෙයි සෑම මාසකටම සෑම දවසකටම රුපියල් ලක්ෂ 2ක් අර අහිංසක අපේ පඬුවස්සෝර ගම්වල හිටපු ශ්‍රමිකයන්ට රුපියල් 700ක් හම්බෙද්දි අනේ ටීබී ඇමතුමනි සමා වෙන්න ඔබතුමා මොහොම ඉන්නවද කිදි දුකයි මේ දැන් තමුන්නාන්සේ
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්යි
මට අපේ ගරු මන්ත්‍රීතුමා රාජා ක්‍රිෂ්ණන් ඇමතුමාගේ විනාඩි 5 ගන්න කිව්වා අපිට ඔව් මට ඔබතුමා ඔහම ඉන්නවද කිදි දුකයි ඔබතුමාට විශාල ලණුවක් විශාල ගුලියක් ගිල්ල ඕන දැන් කිසිම කෙනෙක් නැහැ ඔබතුමාගේ පීඩට හැබැයි මට මේ ටික අහන්න ඕනේ කරුණාකරලා ඔබතුමා මගෙන් විනාඩියක් මම දෙන්නම් මට ඒකට උත්තරයක් දුන්න මේ දවසකට ඉතුරුණු ලක්ෂ 2 පනුවස්සෝර අහිංසක ඒ දරුවන්ට රුපියල් 700ක් හම්බෙද්දි ඒකෙන් රුපියල් 500ක් ගසාගෙන කද්දි සේවකින් 400කින් රුපියල් 500 බැගින් ගදිද්දි දවසකට රුපියල් ලක්ෂ 2ක් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් අතුරුදහන් වෙනවා කොහේ ලක්ෂ 2 කියන එක මට කරුණාකරලා ගරු අමාත්‍යතුමනි මට පිළිතුරක් ඕනේ මට ඒකම තව චූටි එකක් තියෙනවා මට ඔව් විනාඩියක් හැබැයි ඔබතුමා කියන්න ඕනේ
ගරු ටීබී එක නාගමතුමා
සභාපතිතුමනි මෙතුමාගේ පැහැදිලි කිරීම අනුව විශේෂයෙන් මේ කාරණය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් සහිතව කාඩර් එකක් නොමැති නිසා මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වුණා. මේ පාලක මණ්ඩලයේ නෛතික අයිති අනුව තමයි ඒගොල්ලෝ සංරක්ෂණය කරලා ඒ ළමයි, ඒ වගේම ඒගොල්ලන්ගේ අර්ථසාධක මුදල් වෙන් කරලා අපි දන්නවා මියගිය 4 දෙනෙකුට 108 ගානේ මේ ළමයි ගෙව්වා අර සංරක්ෂණය කරලා තිබුණ
හින්දා.
මේක කවුරුත් මුදල් අවභාවිත කළේ නැහැ.
මේක
පැහැදිලි කරන්න ඕනේ. මොකද මේක තමයි ක්‍රමවේදය. ඒ නිසා මේ ක්‍රමවේදය අනුව ඒ මුදල් පාලක මණ්ඩලයේ අනුමැතියත් එක්ක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අධීක්ෂණයට තමයි ක්‍රියාත්මක
වුණේ.
ඒ මුදල ක්‍රියාත්මක කිරීමේදී දැන් මේ තමුන්නාන්සලාගේ ආණ්ඩුව යටතේ මේගොල්ලෝ CID කැදවල පරීක්ෂා කළා. නමුත් එක කාරණයක් වැරදි කරන්න බැරි වුණා.
ඒ
නිසා මේ කාරණය පිළිබඳව
ගරෝ ඇමතුමා, දැන් ඔබතුමා කියනවා 4 දෙනෙකුට වන්දි වශයෙන් 108 ගානක් ගෙවුවා කියලා. හරි කමන්නේ, 4 දෙනෙකුට 108 ගානක් ගෙවුවා කියමුකෝ. 8 වරක් 4 32යි. ඒ කියන්නේ දවස් 16ක් තමුන්නාන්සලා එක්කව කරපු මුදල නේකවල තියෙන්නේ. එතකොට ඊතුරු මුළු කාල පරිච්ඡේදෙම එකතු වෙච්ච මිල. අනේ දැන් දෙන්න බෑ මගේ වෙලාව. මේ එතකොට අඩුම තරමේ තමුන්නාන්සේ සපතු දෙකක්වත් දැක්කේ නැද්ද? මං අහන්නේ ඒකයි. දැන් ඒ එච්චර මුදලක් අය කරලා වියදම් කරලා සපතු දෙකක්වත් තමුන්නාන්සේ ගන්න බැරුව ගියාද? ඒක කවුරු හරි පැහැරගත්තද? ඒකත් මහින්ද රාජපක්ෂ මහත්තයලා ඉල්ලගත්තද? සපත්තු වෙන්දේස් කරා. එතකොට ඒකම දැන් මේ අනුන්ට මඩ ගහන්න ඉස්සලා තමන් හොඳින් ඉන්න ඕනේ. හිටපු ජනාධිපතිවරයාගේ ජන්මදිනයේ මහා පදවි ප්‍රාප්තිය වෙනුවෙන් හිටපු අමාත්‍යවරයාගේ පණිවිඩයක් පුවත්පතක පළකිරීම සහ සුභපැතුම් වෙනුවෙන් සමාලෝචන වර්ෂය තුලදී අරමුදල විසින් රුපියල් 1,09,600ක් වැය කර තිබුණි. තවද හිටපු අමාත්‍යවරයා වෙත මල්ලතු මේ පින්කම් කරලා තියෙන්නේ මේ අහිංසක මිනිසුන්ගේ ටිකට් වල සල්ලි වලින් තමුන්නාසලා. තමුන්නාසලා වෙසක් කාඩ් අවුරුදු සුභපැතුම් දාලා තියෙන්නේ මේ අර අහිංසක මේ භක්තිවන්තයින් ඇවිල්ලා අර පූජා ස්ථාන බලලා තියෙන අර පින් කැටේ තියෙන සල්ලි වලින්. ඔව් 5-8 දෙනෙක්ගෙන් තමයි තමුන්නාසලා මේ තමුන්නාසලාගේ ඔයගේ පින්කම් කරලා තියෙන්නේ. අර අනුන්ගේ දානකවලෝ දාන බෙදලා තියෙන තමුන්නාසලා.
ගරු මන්ත්‍රීතුමා විනාඩියක් තිබෙනවා ඔබතුමාට.
හරි. ඉතින් ඒ නිසා මම මරතාව කියන කර්ම කාරණා ගොඩාක් තියෙනවා. එතකොට අමාත්‍යවරයාගේ උපදෙස් මත ඔහුගේ මාර්ගලේකම් විසින් 2015 වර්ෂයේ අලුත් අවුරුදු සුභපැතුම් පත් 7,500ක් මුද්‍රණය කිරීම වෙනුවෙන් අර මුදලින්
ලැජ්ජයි
මුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිනිස්සු සන්තෝෂයට පත් වෙන්නේ නැති ඔන්න ටීවී එක නායක ඇමතුමාගෙන් අලුත් අවුරුදු සුභපැතුමක් හම්බුණා කියලා. අම්මට සිරි. මේ අර පූජා ස්ථාන වලට අර පින්කඩේට දාපු සල්ලි වලින් තමයි තමුන්නාන්සේ සුභපැතුම් පත් දාලා තියෙන්නේ. ඉතින් මෙහෙම මම ඔබතුමාට කියන්නේ අනුන්ට ගල් ගහන්න කලින් වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහන්න එපා කරුව අමාත්‍යතුමනි. මට පෞද්ගලිකව හරි කමන්නේ 500ට වෙච්ච වැඩේ මොකද්ද කියන එකත් කියන්න. ඔබතුමා ඉතාමත් හොඳ ඇමතිවරයෙක්. හැබැයි අනුන්ගේ ලණුවක් කාලා අද මේ විදිහට අසරණ භාවයට පත්වීම පිළිබඳව මම කනගාටුව පළ කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ඔබතුමාට ස්තුතියි. ගරු විජේපාල හෙට්ටි ආරච්චිතුමා, ඔබතුමාට විනාඩි 4ක් තිබෙනවා.
උලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, මා ස්තුතිවන්ත වෙන ඔබතුමාට. අද ඉතාමත්ම මං හිතනවා කනගාටුදායක යෝජනාවක්. බෞද්ධයින් ඉන්න රටක, මේ බෞද්ධ රටේ ඉතාමත්ම අවාසනාවන්ත විදියට බෞද්ධකමක් තිබෙන සංස්කෘතික අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරපු අපේ මං හිතනවා ගරු TB ඒකනායක මැතිතුමා මේ අවස්ථාවේදී අභූත චෝදනා නගමි. හරියට විගණනයක්වත් නොකර යම් යම් තැන්වලින් අහුලගත්ත කරුණු කාරණා ටිකක් ගොනු කළා. පාර්ලිමේන්තු කියන උත්තරීතර මේ පාර්ලිමේන්තු සභාගම කෙලෙසන්න කටයුතු කරලා තිබෙනවා ගරු මූලාසන මන්ත්‍රීතුමනි. එතුමා කොච්චර එතුමා අහවුරු කරන්න හැදුවත් මේ වෙනකොට එතුමාගේ සහායට දැනී කෙනෙක්වත් නැහැ. සහායට දැනී කෙනෙක්වත් ඉන්න ඕන. අද එක මන්ත්‍රීවරයෙක් නැහැ මෙතුමට ලණුව දීලා ඒ අය මෙතුමා අතරමං කළා. මම හිතන එතුමා අර කතාවක් මට කියනවා ජන කවියේ තියෙන අර පාර්ලිමේන්තු සභා මැද්දේ එතුමා තනියම ඉලයි කියන කතාව තමයි මට කියන්න වෙන්නේ. ඉතින් මේ සාමාන්‍යයෙන් රටක වැඩ නොකිරීම සම්බන්ධයෙන් ඕන චෝදනා ගේන්නේ. යම් රටක මුදල් පාවිච්චි කළා වැඩක් නොකරුණයි මේවයින් යම් මුදල් අවභාවිතා වුණයි කියලා කියන්නේ ඒකයි. නමුත් ඇහැට කනට පේන්න තිබෙන තන තන විශාල වශයෙන් බෞද්ධ සංස්කෘතික උරුමයක් තිබෙන ඒ වගේම බෞද්ධ සංස්කෘතික උරුමේ ප්‍රබෝධය ඇතිකරන්න කටයුතු කරපු මේ රටේ 2500 වසරක් බෞද්ධ ශිෂ්ටාචාරය බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කිරීම වර්තමාන රජයේ විශේෂයෙන්ම නව ව්‍යවස්ථාවේ 9 වගන්තිය යට අපට තියෙන උරුමයක්. අවුගේ දවස්වල එක්සත් ජාතික පක්ෂයට ගැහුවේ මේක මේ බෞද්ධකම නැති කරන්න මේ රටේ බෞද්ධාගම නැති කරන්න කියන විදියට තමුන්නාන්සේල චෝදනා කරේ. ඒ චෝදනා කළ ඡන්ද ගත්ත දකුණු ජනතාවගේ. නමුත් මම කියන්න කැමති ඔබ තුමා පවා මුසාවාද කරා. ඔබතුමා මට මතකයි කාලයක් මටත් තිනා මම හිතන්නේ මේ සභාවෙත් කතා වුණා අර පාවහන් දෙකක් ලෝකේ මිල නොකළ නොහැකි පාවහන් දෙකක් පාවිච්චි කළා. පතුල ගිහිපු එක මිල නොකළ කොහේකට වටිනාකමක් දුන්නද? ඒ වගේ බොරු පට්ටපල් බොරු මේ සමාජයට ගෙනල්ලා ලෝකයාගෙන් යම් කිසි විදියට හැල්ලුවට ලක් වෙන තත්ත්වයකට මේ රටපත් කරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එහෙම ඉඳලා අද අල්ලගත්තේ වැරදි දෙයක් කොටි වර්ගයක් අල්ලගෙන තියෙන දැන් අතාරින්න බෑ තමුන්නාන්සේට මෙතන රැඳිලා ඉන්න තියෙන. ඒ නිසා මේ රටේ කරපු වැඩ කොටස අපි දන්නව අවුරුදු 4ක් තුල. තමුන්නාන්සේ වගේ අවුරුදු 20 ගණන් කරේ නෑ. මම දන්නවා මගේ ආසනය තුල ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ වෙනකොට නිවාස මං ආධාර වශයෙන් 3-4000කට නිවාස ණය ආධාර දීලා තිබෙනවා. ඒ විතරක් විහාරස්ථාන ගණනාවකට උදව් උපකාර කරලා තිනවා. ඊයේ පෙරේදා විද්‍යාලෝක විද්‍යාලය ඓතිහාසික ගාලු පුරවේ තියෙන ඉතාමත් වැදගත් විහාරස්ථානය විද්‍යාලෝක පිරිවෙන් විහාරස්ථානයට 2,35,00,000ක් දෙන්න එතුමාවිල චෙක්පත දීලා ගියා 1,46,000ක්. මේව කරන්න තමයි මේ මුදල් අරගෙන තිබෙන්නේ. අවුරුදු 4ක් තිනකොට මේවයි චක්‍රලේඛ වලට යට වෙලා නොයෙක් විදිය දේවල් කළා. තමුන්නාන්සේලාට ඕන මේව කල් අර අර යල් විශේෂයෙන්ම මේව ප්‍රමාද කර කර වැඩ කටයුතු කරන්න නෙමෙයි. අපිට පහුගිය අවුරුදු 3 කකුලෙන් ඇද්දා. තමුන්නාන්සේලාත් මේ ආණ්ඩුවේ හිටියා ජාතික ආණ්ඩු කියලා ඉතාමත්ම පට්ටපල් බොරු සම්දානයක් ගොඩනගාගෙන අපි කටයුතු කරේ. අපි එතනින් අවුරුදු 3 තිස්සේ වැඩ කරන්න බැරි වුණා. හරියට අර ඔක්තෝබර් 26 වෙනිදා ඇති වෙච්ච සිද්ධියත් එක්ක තමයි අපි වැඩ කරන්න පුළුවන් වුණේ. වෙස්වලා ගනිපු ආශිර්වාදයක් හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැති හැටියට කොන්දකෙලින් තීන්දුව ගන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට කොන්දකෙලින් තීන්දුව ගන්න අවශ්‍ය වැඩපිළිවෙල අපිට ශ්‍රේෂ්ඨාධිකරණයේ දීලා තින්නේ. අන්දපානි ගෙලල්ල මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිකමේ දිවුරුන් දීලා ඉතාමත්ම හොර කැබිනට් එකක් පත් කරගෙන මේ රටේ සියලු දේවල් අවභාවිතා කර මේ මාස දෙකේ මේ රටේ රස්සාවල් පවා දී යති වුණා මෙතුමල්ලා හොර කැබිනට් එකෙන් තීන්දුව කළා. එවැනි කරද්දී අපි නැවත ශ්‍රේෂ්ඨාධිකරණ පීඨයෙන් ඇවිල්ලා මේ මාස කීපය තුල කෝටි සංඛ්‍යාත මුදලක් මේ රටේ අහිංසක දහම් පාසල් අධ්‍යාපනයට වික්සුන් වහන්සේ කෙනෙක් මං හිතනවා අපවත් වුණාට පස්සේ රුපියල් 100,000 ආදාන පූජෝත්සවයට ගිහිලා චෙක්පතකින් දෙන්න පුළුවන් කමක් තියෙන නිර්මාණශීලී වැඩපිළිවෙලක් මේ රටේ ඇති කළා. බුද්ධ ශාසනයට වෙනත් ආගම් වලට බෞද්ධ සංස්කෘතික උරුමයක් වගේම සියලු සංස්කෘතීන් ආරක්ෂා කරන්න කටයුතු කරේ. නිසා මෙවැනි පට්ටපල් බොරු ගෙනල්ලා මේ සභාව නොම ගිහිල්ලා රජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රතිරූපය කඩාවිද දාන්න ලෑස්ති වුණාට ජනතාවයකට ලෑස්ති නැහැ. ජනතාව එතුමත් එක්ක ඉන්නයි කියන පණිවිඩය මේ අවස්ථාවේදී ප්‍රකාශ
මන්ත්‍රීතුමා
ගෞරව சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே இன்று மத்திய கலாச்சார நிதியத்தினுடைய நிதி பாவனை தொடர்பாக பேசப்படுகின்ற இந்த ஒத்திவைப்பு வேலை பிரேரணையிலே என்னுடைய அபிப்பிராயங்களை தெரிவிப்பதற்கான வாய்ப்பை தந்தமைக்கு நன்றி தெரிவித்துக் கொள்கின்றேன். குறிப்பாக மத்திய கலாச்சார நிதியத்தினுடைய நிதி பாவனை முறையிலே ஒரு சீரான ஒழுங்குமுறையிலே அது நடைபெறவில்லை என்ற ஒரு குற்றச்சாட்டினை முன்னிறுத்தி இன்றைய ஒத்துழைப்பு வேலை பிரேரணை கொண்டு வரப்பட்டிருக்கின்றது. ஆனாலும் இந்த அவையிலே இருக்கக்கூடிய அனைவருக்கும் சரி, இந்த நாட்டிலே இருக்கக்கூடிய அனைவருக்கும் சரி, இது முழுமையாக குறிப்பிட்ட அமைச்சரின் மீது அல்லது இந்த துறை சார்ந்த அமைச்சராக இருக்கக்கூடிய கௌரவ சஜித் பிரேமதாசா மீது ஒரு 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 குற்றச்சாட்டினை முன்வைக்கும் நோக்கிலே கொண்டு வரப்பட்டிருப்பதனை சகலரும் அறிவார்கள். ஏனென்றால் இன்றைய நாட்களிலே அல்லது இன்றைய காலகட்டத்திலே எங்களுடைய இந்த அரசாங்கத்திலே நாங்கள் எடுக்கின்ற போது மிகவும் வினைத்திறனாக செயற்படக்கூடிய ஒரு அமைச்சை தலைமை தாங்கி எங்களினுடைய அரசாங்கத்திற்கு ஒரு எடுத்துக்காட்டாக செயற்படுகின்ற அமைச்சராக கௌரவ சஜித் பிரேமதாஸ் அவர்கள் காணப்படுகின்றார். இந்த காலகட்டத்திலே கடந்த அரசோடு நாங்கள் ஒப்பிடுகின்ற போது இந்த காலகட்டத்திலே இலங்கையினுடைய வீடமைப்பு நிர்மாணத்துறையும் சரி, வீடமைப்பு நிர்மாணத்துறையிலே நாங்கள் எழுச்சி மிக்க ஒரு காலகட்டமாக இந்த காலகட்டத்தை காணுகின்றோம். ஒவ்வொரு நாளும் எங்கோ ஒரு மாவட்டத்திலே ஒரு ஒன்று அல்லது இரண்டு வீடமைப்பு திட்டங்கள், கிராமங்கள் எழுச்சி கிராமங்கள் திறக்கப்படுவதை காணுகின்றோம். பொதுவாக ஒரு கூற்று இருக்கின்றது, காய்க்கின்ற மரத்திற்கு தான் கல்லடி விழும் என. அந்த அடிப்படையிலேயே இந்த பிரேரணை முன்வைக்கப்பட்டிருக்கின்றது. எங்களை பொறுத்தவரையிலே இந்த பிரேரணையானது அவருடைய அந்த அமைச்சினது செயற்திறனையும் அமைச்சினால் மேற்கொள்ளப்பட்டிருக்கப்படுகின்ற அந்த வேலைகளினது நேர்த்தித்தன்மையினையும் ஏனைய அமைச்சுகளோடு அல்லது ஏனைய செயற்பாடுகளோடு ஒப்பிடுகின்ற போது அவர் எந்த அளவுக்கு தலைமைத்துவத்திலே முன்னின்று செயற்பட்டிருக்கின்றார் போன்றதை இந்த அவைக்கும் இந்த நாட்டிற்கும் எடுத்து காட்டுவதற்கான ஒரு சந்தர்ப்பத்தினை எதிர்கட்சியினர் ஏற்படுத்தி தந்திருக்கின்றனர் என்பதனையே இந்த இடத்திலே ஞாபகப்படுத்த வேண்டியிருக்கின்றது. குறிப்பாக இந்த மத்திய கலாச்சார நிதியத்தினை பயன்படுத்தி எங்களுடைய நாட்டிலே கடந்த காலங்களிலே சீரழிவுக்குட்பட்டு வரக்கூடிய கலாச்சார அந்த நிலைமைகளை கட்டி எழுப்புவதற்கு அடிப்படையாக அமையக்கூடிய எங்களினுடைய தாம்பாசால் எனப்படுகின்ற அந்த ஞாயிறு அந்த பாடசாலைகள், அதே போல இந்து மதத்தவரது அறநெறி பாடசாலைகள், அதே போல இஸ்லாமிய கிறிஸ்தவர்களினுடைய அந்த அவர்களினுடைய அந்த அடிப்படை அறநெறிகளை முன்னெடுப்பதற்குரிய ஒரு வேலை திட்டம் முன்னெடுக்கப்பட்டிருக்கின்றது. அவை உண்மையிலேயே இது தூர நோக்கிலே பார்வையிடுகின்ற போது எமது நாட்டினுடைய அந்த கலாச்சார நிலைமைகளை கட்டி எழுப்புவதற்கு தேவையான அடிப்படையான அம்சமாக இருக்கின்றது. அவை இந்த நிதி பாவனை தொடர்பாக குறைபாடுகள் இருக்குமாக இருந்தால் அதற்கு கணக்காய்வு அறிக்கையிலே அல்லது கணக்காய்விலே வந்து அதனை ஆராய முடியும். அதே போல கோப் குழு முன்னிலையிலே இது தொடர்பாக ஆராய முடியும். இவ்வாறான பல்வேறு வழிமுறைகள் இருக்கின்ற போது முண்டி அடித்துக் கொண்டு இதனை ஒரு ஒத்திவைப்பு வேலை பிரேரணையாக கொண்டு வந்திருப்பது இன்றைய காலகட்டத்திலே நாடே பேசுகின்ற ஒரு அரசியல் தலைமைத்துவமாக சஜித் பிரேமதாசா என்பது காணப்படுகின்றது. அவை அதற்கு நாங்கள் எவ்வாறாவது ஒரு கருப்பு புள்ளியை எவ்வாறு வைப்பது என்பதை முயற்சி செய்தாலும் கூட இன்று அது மறுபக்கமாக மாற்றமடைந்து அவருடைய அந்த இந்த காலகட்டத்திலே மேற்கொண்டிருக்கின்ற இந்த அமைச்சினது செயற்பாடுகளை முன்னிறுத்தி அந்த அமைச்சு மேற்கொண்டிருக்கக்கூடிய அந்த வேலை திட்டங்களை வெளிப்படுத்துவதற்கான ஒரு வாய்ப்பாக இது மாறியிருக்கின்றது என்பதனை கூறி வைக்க வேண்டும். அதே போல கண்டி மாவட்டத்திலும் கூட இந்த கடந்த காலங்களிலே இந்த வீடமைப்பு நிர்மாணத்துறை அமைச்சினூடான வீட்டு திட்டங்களானது இங்கே இருக்கக்கூடிய அந்த டிரஸ்ட் நிறுவனத்தின் ஊடாக கடந்த காலத்தில் மேற்கொண்டாலும் கௌரவ சஜித் பிரேமதாசா அவர்களினுடைய காலப்பகுதியில் தற்போது கண்டியில் இருக்கின்ற பல தோட்டங்களிலே நேரடியாக வீடமைப்பு நிர்மாணத்துறை அமைச்சின் ஊடாக இந்த வேலை திட்டங்கள் முன்னெடுக்கப்பட்டு வருகின்றது. குறிப்பாக கண்டி அந்தானை தோட்டத்திலே, அதே போல
பகுதியிலே
பன்விலை பகுதியிலே கிளாபொக்க தோட்டத்திலே, அதே போல தெல்தனிய ரங்கல பகுதியிலே இருக்கக்கூடிய தோட்டங்களிலே, இவ்வாறு தோட்ட பகுதிகளிலும் இந்த வீடமைப்பு துறையினது நேரடியாக வீடமைப்பு துறை அமைச்சின் ஊடாக நேரடியாக அந்த வீட்டு திட்டங்களை கொண்டு சென்று தோட்ட மக்களும் பயன்பெறக்கூடிய வகையிலே அந்த வேலை திட்டங்கள் முன்னெடுக்கப்பட்டு வருகின்ற காலகட்டமாக இருக்கின்றது. அவே இதனை ஒரு முன்மாதிரியான செயற்பாடாக அல்லது ஒரு முன்மாதிரியான விடயமாக நாங்கள் எடுத்துக்கொள்ள வேண்டி இருக்கின்றது. வளமையான சம்பிரதாயத்தின்படி, வளமையாக இருக்கக்கூடிய வழிகாட்டல் அல்லது அட்டவணையின்படி அதே அந்த வேலைகளை செய்து கொண்டிருப்பது ஒரு புதிய தலைமைத்துவ கருத்தையோ ஒரு முன்னோக்கிய ஒரு தூர நோக்கு கொண்ட பார்வையோ எடுத்து காட்டுவதல்ல. அதனை தாண்டி இந்த நாட்டினது இன்றைய தேவை என்ன, சமூகங்களினது இன்றைய தேவை என்ன, நாளைய நாளிலே இந்த சமூகத்தை கட்டியெழுப்புவதற்கு எவற்றை நாங்கள் கட்டியெழுப்ப வேண்டி இருக்கின்றது என்பவைகளை முன்னோக்கியே உணர்ந்து செயற்படக்கூடிய ஒரு தலைமைத்துவமாக கௌரவ அமைச்சர் சஜித் பிரேமதாஸ் அவர்கள் செயற்பட்டிருக்கின்றார்கள். அந்த செயற்பாடு எதிர்கட்சியிலே இருக்கக்கூடியவர்களுக்கு தற்போது வலியை ஏற்படுத்தி இருக்கின்றது, நடுக்கத்தை ஏற்படுத்தி இருக்கின்றது. அதனுடைய வெளிப்பாடாகவே இது காணப்படுகின்றது என்பதனை இந்த இடத்திலே ஞாபகப்படுத்த வேண்டும். ஆகவே அந்த இந்த மேற்கொள்கின்ற பயணம் தொடர்ந்து சீராக தொடர்ந்து முன்னோக்கி செல்ல வேண்டும், அதற்கு நாங்கள் வலு சேர்க்க தயாராக இருக்கின்றோம் என்பதை கூறி விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ வெரி மச் கரு ஹெக்டர் அப்புகால் மந்திரி துமா உபதுமான வினாடி பகக பமண காலியாக்தி
புதுவாத புகைமை சுஜுவந்தின் அவஸ்தா லபாதீம சம்பந்தவ பழமியம் விசேஷன்ம மத்மியம சம்ஸ்கிருதிக்க அறமுதலே அறமுதல் வீதம் கிரியம் சம்பந்தவ தமாய் அத மே விவாத பௌத்தன்னி பார்லிமெண்ட் பழமியம் கியான்னு மம விசேஷன்ம மே அப்பே கரு அமாத்தியத்துமாட்டு ஹிட்டபு அமாத்தியத்துமாட்டு ඉතාමත්ම ගරු කරපු අමාත්‍යවරේ. ඔබතුමා ගමේ ගම ගැන බොහොම කතා කරන අමාත්‍යවරේ. මම දන්නේ ඔබතුමා ඇයි මෙහෙම දෙයකට පෙළඹුණේ කියලා. අපි කෙනෙකුට ඇඟිල්ල දික් කරනවා එහෙම නැත්නම් අපි කෙනෙකුට නිර්පරාදේ හේතුවක් නැතුව මඩ ගහනවා නම් එහෙම නැතිනම් වෛරෙන් හරි ක්‍රෝධයෙන් හරි කටයුතු කරනවා නම් ඒක මම හිතන්නේ විශේෂයෙන්ම ඔබතුමා බෞද්ධයෙක් හැටියට ඒක කරගන්න මහා පාපයක්. මං කතෝලිකයෙක් හැටියට මමත් එහෙම කරොත් ඒක මහා පාපයක්. සර් එවැනි දෙයක් ඔබතුමා කරගත්තේ ඇයි කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක තමයි ඔබතුමන්ලාගේ විපක්ෂයේ කණ්ඩායමම මේ දේ ප්‍රතික්ෂේප කරලා දෙනවා. ඔබතුමාවත් එක්ක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා තමයි ඔබතුමන්ලා කවුරුත් මේ ස්ථානට ඇවිල්ලා නැත්තේ. ඒත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා තනියම මේ තීන්දුව ගත්තද? නැත්තම් ඔබතුමාව මේ තීන්දුව ගන්න කවුරු හරි පෙළඹෙව්වද? මේ අමාරුවේ දැම්මද කියන එක. මෙතන ලොකු ප්‍රශ්නයක් අපිට පැන නැගිලා තියෙනවා. මොකද මෙහෙම කවදාකවත් අපි දැකලා නැහැ. තනියම මෙවැනි සාවද්‍ය යෝජනාවක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කරන අවස්ථාවක් අපි දැකලා නැහැ. මේ පළවෙනි වතාවට තමයි අපි දැක්කේ. මොකද අපි නවක මන්ත්‍රීවරු හැටියට මේ පාර්ලිමේන්තුවේ මේ අවුරුදු කාලය තුලවත් අපි ඒක දැක්කේ නැහැ. ඔබතුමා මම හිතන්නේ පරිණත දේශපාලනඥයෙක් හැටියට කාලයක් තිස්සේ මේ වැඩ කටයුතු කරපු දේශපාලනඥයෙක් හැටියට මෙවැනි දේ කරේයිද කියන එක අපිට සාල ගැටලුවක්. දැන් විශේෂයෙන්ම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ගැන අපි කියන්න ඕන. අපි එදා බලයක් නැතුව පළාත් සභා මන්ත්‍රීවරු හැටියට ඉන්නකොට තමයි මෙතුමා ආරම්භ කරේ සසුනට අරුණ වැඩසටහන්. එදා මෙතුමාට සත පහක අරමුදුලක් අතේ තිබුණ නැහැ. සමහර අවස්ථාවල අපිට සසුනට අරුණ එක විහාරස්ථානයක රුපියල් 50000 ගන්න දෙනකොට මම සමහරලාට කතා කරලා තියෙනවා මෙතුමාට මට විහාරස්ථාන 4කට අවශ්‍යයි කියලා. එතුමා ඒ අවස්ථාවේ මට කියලා තියෙන ප්‍රකාශ කරලා තියෙනවා ඔබතුමා පටන් ගන්න මෙන්න දිනේ හැබැයි එතුමා ළඟ අරමුදල් නැහැ වෙලාවේ. මාත් එක්ක ඉඳගෙන මෙතුමා දුරකතනෙන් කතා කරලා තියෙනවා මිත්‍රයන්ට මේ විහාරස්ථාන වලට 50000 මට අවශ්‍යයි කරුණාකරලා මට මේක ලබා දෙන්න කියලා. ලබා දෙන්න කියලා එතුමා සසුරන්ට අරුණ වැඩසටහන එදා විපක්ෂයේ ඉඳගෙන සත පහක් අතේ නැතුව අරමුදලක් නැතුව එදා තිබිච්ච ආණ්ඩුවෙන් එලෝ එලෝ ගහනකොට එතුමා ඒ පෞද්ගලික අරමුදල් අරගෙන විහාරස්ථානයේ සල්ලි ටික දීලා තමයි විහාරස්ථානයේ උත්සවයට යන්නේ. එවැනි වැඩකටයුත්ත කරපු අමාත්‍යවරයෙක් හැටියට තමයි එතුමාත් එක්ක අපි අත්වල් බැඳගෙන අද ඉන්නේ. මොකද එතුමා ඒ ආකාරයෙන් එදා ආරම්භ කරා ඒ වැඩසටහන. ඔබතුමා ඒක හොඳටම දන්නවා ඒ කාලේ ඉඳලා. ඊළඟට මේ සංස්කෘතික අරමුදල ගැන කතා කරද්දී ඔබතුමාගේ කාලේ ඔබතුමා කටයුතු කරලා තියෙන්නේ විශේෂයෙන්ම ආවරණ අනුමැතිය යටතේ තමයි. ඔබතුමා විශේෂයෙන්ම පාලක මණ්ඩලයේ අනුමැතිය ගන්න පෙර වියදම් කරපු වාර්තාවක්ම අපි ළඟ තියෙනවා. ඒ වාර්තාවක්ම අමාත්‍යාංශයේ තියෙනවා. එතන ඔබතුමාත් කරපු දේම මේක කාලයක් තිස්සේ හැම අමාත්‍යවරයෙක්ම කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි පාලක මණ්ඩලය දිනපතා හෝ ඉතා ළඟින් රැස් වෙන්නේ නැතිනම් මේ වැඩ කටයුතු කරද්දී ආවරණ අනුමැතියට යටත්ව තමයි කරන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ ආවරණ අනුමැතියට යටත්ව කරද්දී ඉතාමත්ම අවංක මේක හොරකමෙන් තොරව පැහැදිලි වැඩපිළිවෙලක් නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ ඒක තමයි රට අවශ්‍ය වෙන්නේ නීති රීති තියාගෙන අනපනක් තියාගෙන ඒවට යට වෙලා බය වෙලා බියගුල්ල වගේ වැඩ කරන නායක අපිට අවශ්‍ය නැහැ මේ රටට අපිට අවශ්‍ය වෙන්නේ මේ වගේ ඒ වෙලාවට ඒ වැඩේ කරන නායකයෝ ඒ නිසා මෙතුමා ඒ වැඩේ කරලා තියෙන්නේ රටේ අවශ්‍යතාවය හරියට අඳුනගෙන ඒ නිසා තමයි විහාරස්ථාන ටික හදන්න දහම් පාසල් ටික හදන්න එතුමාට ආගම් බේදයක් නැතුව කතෝලික දේවස්ථාන
වල ගරු මන්ත්‍රීතුමා තව විනාඩිය ඔබතුමාට
කියන්නේ දහම් පාසල් ටික හදන්න ඒ විතරක් නෙමෙයි මම විශේෂයෙන්ම අද මේ මට කාලය මදි නිසා මම විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන මේ ත්‍ස්වාදී පහරෙන් පස්සේ මෙතුමා විශේෂයෙන්ම කොච්චිකනේ කතෝලික දේවස්ථානය හදන්න රුපියල් මිලියන 41ක් මේකෙන් වියදම් කරලා තියෙනවා ඊළඟට කටුවපිටිය දේවස්ථානය හදන්න රුපියල් මිලියන 30ක් වියදම් කරලා තියෙනවා මේකෙන් ඒ වගේම සියොන් දේවස්ථානය හදන්න රුපියල් මිලියන 14ක් වියදම් කරලා තියෙනවා විශේෂයෙන්ම මේ කටයුතු සම්බන්ධයෙන් මෙතුමාට ස්තුතිවන්තයි මොකද ත්‍ස්වාදී පහරෙන් පස්සේ මෙරටේ ජනතාව කඩාගෙන වැටුණා ඒ කඩාගෙන වැටිච්ච ජනතාව නැවත නැගිටවන්න අවශ්‍ය කරන ආගමික වැඩසටහන් ටිකට මෙතුමා මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔබතුමාගෙන් නැවත නැවතත් අපි ඉල්ලන්නේ මෙවැනි කාරණා ගැන කතා කරද්දී ඔබතුමා මතක තියාගන්න ඔබතුමාගේ කාලේ මේ ගහපු ගැහිල්ල පුංචි ගානක් නෙවෙයි. ඔබතුමා හොඳ අමාත්‍යවරයෙක් හැටියට හිතාගෙන හිටියට ඔබතුමා මේ අමාත්‍යවරයා විශේෂයෙන්ම ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා මෙවැනි ආකාරයේ වැඩ කටයුත්තක් මේ රටට ඉතාමත්ම අවංකව හැම කෙනාට විනිවිද භාවිත කටයුතු කරනකොට ඔබතුමා එදා අපි හරියට හදලා බලනකොට මෙතුමා ඇහුවා දවසකට එක්කෙනෙකුට රුපියල් 500ක් අපි හිතමු 400ක් ඉන්නවා කියලා එක මාසයකට ඒ 400 වැළුවත් ලක්ෂ 50යි ඒ ලක්ෂ 50 6 මාසයකට වඩා වැඩ කරලා තියෙනවා මේ අය එතකොට 6 මාසෙට ගණන් හදපුවම මතක තියාන්න ලක්ෂ 300ක් මේ සංස්කෘතික අරමුදලෙන් අර අයින්සක මිනිසුන්ගේ පුණ්‍ය කර්ම හැටියට කරන මුදලෙන් ගසා කාලා තියෙනවා ලක්ෂ 300ක් ඒ 300 ගසා කාපු එක මං හිතන්නේ ඒක දහම් පාසල් ගොඩනැගිලි හැදුවොත් මෙතුමා හදන විදිහට දහම් පාසල් ගොඩනැගිලි 8ක් හදන්න පුළුවන් එහෙනම් මෙතුමා දහම් පාසල් ගොඩනැගිලි 8ක් හදපු එක වැරදි තමුන්හන්සලා ඒකෙන් ලක්ෂ 300ක් හොරගම් කරපු එක හරි කියන යෝජනාවක් තමයි අද දවසේ තමුන්හන්සලා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ
ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයි
ඔබතුමා විශේෂයෙන්ම දේශපාලන වශයෙන් මඩගාන්න හිතාගෙන මේක කරා නම් ඔබතුමාගේ වැරදි ටික එළියට අවිලා අවසාන වුණේ අර ඇඳගෙන ඉන්න ඇඳුමෙත් මොන හරි ගෑවිලා ගෙදර යන්න වෙච්ච එක තමයි ඒ නිසා ඒ ගැන කනගාටු වෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා මේ ළඟට ගරු මුජිබ රහමාන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක පමණ කාලයක් තිබෙනවා
ගරු සභාපතිතුමනි ස්තුතියි විශේෂයෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඒ අරමුදල සම්බන්ධව අපේ ටීබී ඒකනායක මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා ගෙන අපේ යෝජනාවට ඒ යෝජනාවේ කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා මම හිතනවා විශේෂයෙන්ම මේ ආණ්ඩුවට විරුද්ධ ගේන යෝජනා වලින් පෞගේ කාලේ පුරාම ඒ වගේම අපේ සභාව කල් තබන අවස්ථාවේ ගේන යෝජනා වලින් මම හිතන්නේ මේ වගවානුව තුල මම යගමු එකම මන්ත්‍රීතුමා තමයි එතුමා කොහොම හරි මේ විවාදයේ අවසාන වෙනකන් මෙතන වාඩි වෙලා හිටියා. ඒකට මම හිතන්නේ එතුමාගේ පක්ෂේ කවුරුවත් මේ සභාවේ නැති වුණත් එතුමා අඩුම ගානේ අපි කියන දේ මේක අවසාන වෙනකන් අහන් හිටපු එකට මම එතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් අර සභාව කල්තබන යෝජනාවල් ගෙනාවම ඒ යෝජනාවල් ටිකෙන් ආණ්ඩුවට පහර දීලා ඊළඟට ප්‍රතිපහාර එල්ල කරනකොට ඒ මන්ත්‍රීවරු හොඟක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නැහැ. ඒගොල්ලෝ නැගිටලා යනවා මොකද ඒගොල්ලන්ගේ වැරදි කියනකොට අහගෙන ඉන්න බෑ. කොහොම හරි එතුමා දැන් අවසාන වෙනකන් හරි හිටියානේ. ඒ හින්දා මම හිතනවා ඒක ලොකු දෙයක් කියලා. ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපි දන්නවා මේ මධ්‍යම සංස්කෘතික අරමුදල පෞගිය කාලේ පුරාම විශේෂයෙන්ම අපි බලයට පත් වූවාට පස්සේ මේ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ මේ ආගමික පුනර්ජීවනය ඒ වගේම ආගමික ස්ථාන සංවර්ධනය කිරීම ඒව වැඩි දියුණු කිරීම ඒව ගැන විශාල උනන්දුවකින් මේ රජය විශාල මුදලක් වෙන් කරා. අපේ ගම්කෙරළේ වැඩසටහන යටතේත් අපි විශාල වැඩ කොටසක් කරනවා. ඒ වගේම මේ මධ්‍යම සංස්කෘතික අරමුදලය තුලින් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉතා විශාල වැඩ කොටසක් විශේෂයෙන්ම බෞද්ධ පන්සල් දියුණු කිරීම එවැගේම ඉස්ලාමීය ආගමික මධ්‍යස්ථාන දියුණු කිරීම, එව ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, Hindu වෙන්න පුළුවන්, හැම ආගමකටම ලබා දෙන්න පුළුවන් ඒ සංවර්ධන වැඩකටයුතු සහ ඒවා පන්සල් එව දියුණු කිරීම සඳහා එතුමාගේ විශාල දායකත්වයක් මේ මධ්‍යම සංස්කෘතික අරමුදල තුලින් අපිට ලබා දෙනවා. නමුත් අපිට පේනවා විශේෂයෙන්ම TB ඒකනායක මන්ත්‍රීතුමා මේ යෝජනාව ගෙනාවේ යම් දේශපාලන අරමුණකින් කියන එක මනාව පැහැදිලි වෙනවා. ඒක මනාව පැහැදිලි වෙන්නෙම එතුමාගේ කතන්දරය තුලින්, එතුමා කියපු දේවල් තුලින්. අද මේ ගෙනාපු චෝදනා එකක් හරි මේ සභාව තුල එතුමන්ලට ඔප්පු කරගන්න හරි, ඒවා සනාථ කරගන්න හරි, සාක්ෂි හරි කිසිම දෙයක් එතුමන්ලට නොතිබුණා. ඊට වඩා උන දේ තමයි එතුමා ගෙනාපු මේ යෝජනාව තුලින් එතුමන්ලගේ කාලේ සිදුවෙච්ච දූෂණ වංචා රාශියක් අපිට අද හෙළිදරව් කරන්න අපිට එතුමා උදව් කළයි කියන එක අපි එතුමාට කියන්න ඕනේ. මොකද එතුමන්ලා හිතාගෙන හිටියා මේක ගෙනල්ලා මේක ආණ්ඩුවට ප්‍රහාරයක් එල්ල කරලා සජිත් ප්‍රේමදාස ඇමතුමාට ඉලක්ක කරලා ප්‍රහාරයක් එල්ල කරලා මේ අපිට දූෂණ වංචා තියෙන මන්ත්‍රීවරු ඇමතිවරු ඉන්න ආණ්ඩුවක් කියන එක ඉස්මතු කරන්න පුළුවන් වෙයි කියලා එතුමා විශ්වාස කරා. නමුත් ඒකේ ඇත්ත කතාව සිද්ධ වුණේ ඒක වෙනුවට රාජපක්ෂ පාලන සමයේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලය තුලදී මේ සංස්කෘතික අරමුදල තුල සිද්ධ වූ වංචා දූෂණ අපිට අද හෙළිදරව් කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි දන්නවා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ මේ ක්‍රිස්තියානි පල්ලි ටික නඩත්තු කරන්න, ඒව සංවර්ධනය කරන්න විශාල මුදලක් වෙන් කරා. ඒ වගේම මම කියන්න ඕනේ TB ඒකනායක මන්ත්‍රීතුමා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කය විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඉතාම සංවිධානාත්මකව මේ රටේ සිංහල මුස්ලිම් ගැටුම් නිර්මාණය කරන්න විශේෂයෙන්ම එතුමා පක්ෂ එතුමා නියෝජනය කරන ඒ දිස්ත්‍රික්කය තුල, ඒ වගේම එතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂයට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඒ සමහර පාක්ෂිකයෝ ඍජුවම සම්බන්ධ වෙලා ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාම මුස්ලිම් විරෝධයක් හා මුස්ලිම් පල්ලි ගණනාවකට ප්‍රහාර එල්ල කරා.
කරු මන්ත්‍රීතුමා තව විනාඩිය ඔබතුමාට.
පල්ලි 21කට 21ක් විතර වගේ ප්‍රහාර එල්ල කරලා අලාභ හානි සිද්ධ කළා. මං හිතන්නේ මෙතුමා දන්නවා. ඒකට සමහර විතර පොලිස් අත්අඩංගු වලට පත් වීමේදී ඔබතුමාගේ පක්ෂයේ ඉන්න ප්‍රාදේශීය මන්ත්‍රීවරු අත්අඩංගුවට පත් වුණා. පාක්ෂිකයෝ අත්අඩංගුවට පත් වුණා. ඒ වගේ මේ උසගැන්වීම් කරේ තමුන්නාසලා නියෝජනය කරන ඒ දේශපාලන පක්ෂවල ඉන්න නායකයෝ කියන එක තමුන්නාසය දන්නවා. එහෙම තමුන්නාසලා අලාභ හානි කර තමුන්නාසලාගේ පාක්ෂිකයන්ගේ ප්‍රහාරවලට ලක්වෙච්ච ඒ මුස්ලිම් දේවස්ථාන වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ඇමතුමාගේ ඒ මධ්‍යම සංස්කෘතික අරමුදල තුලින් ලක්ෂ 58කට වඩා වැඩි මුදලක් නැවත ඒව සකස් කිරීම සඳහා එතුමා ලබා දීලා තියෙනවා. එවෙනෙන් අපි එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ ජාතිවාදී ප්‍රහාර අමුවේ, ඒ ජාතිවාදීන්ගේ උසිගැන්වීම අනුවේ, ඒකේ ප්‍රධාන පංගුකාරයෝ හැටියට තමුන්නාංශලගේ ආධාරකරුව ගිහිල්ලා ඒ දේවස්ථානවලට අලාභහානි කරාම ඒව ආරක්ෂා කරනවා වෙනුවට, ජාතික සමගිය ආරක්ෂා කරනවා වෙනුවට ඒවට උල්පන්දන් දීපු තමුන්නාංශලගේ නායකයන්ගේ ඔය උල්පන්දන් අහලා, ඒ තමුන්නාංශලගේ නායකයන්ගේ කීමවල් අහලා, ඒ දේවස්ථානවලට ප්‍රහාර එල්ල කරලා ඒව අලාභහානි සිද්ධ කරාම ඒව නැවත පුනරුත්ථාපනය කරන්න, නැවත ප්‍රතිසංවිධානය කරන්න මේ මධ්‍යම සංස්කෘතික ආරමුදලෙන් ලක්ෂ 58කට වඩා වැඩි මුදලක් සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙන් කරලා ලබා දුන්නා. ඒ හින්දා අපි එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ හින්දා ගරු සභාපතිතුමනි, මේක අපිට පේනවා මේක තුල අපි දන්නවා මේ ආණ්ඩුවට මුදල් අවභාවිතා කරපු චෝදනා එල්ල කරන්න උත්සාහ කරා පෞගිය කාලේ පුරාම, නොයෙකුත් චෝදනාවල් දූෂණ වංචා ගැන චෝදනා එල්ල කරා පෞගිය කාලේ පුරාම. අපිට පෙනී යනවා, අපිට පේනවා පෞගිය ආණ්ඩු කාලේ සිද්ධ වෙච්ච දූෂණ වංචා මිග්ගනුදෙනුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ අම්මලා තාත්තලාගේ සොහනවල් හදන්න මේ ආණ්ඩුවේ තියෙන මුදල් අවභාවිතා කරලා ඒව හදලා
කරු මන්ත්‍රීතුමා කාලේ අවසානයි
අවසාන කරන්නම් ගරු සභාපතිතුමනි. අද උසාවි ගානේ නඩු අහලා අද නඩු කීයක් වැටලා තියෙනවද තමුන්නාංශගේ ආණ්ඩුවේ හිටපු මැති ඇමතිවරුන්ට මේ රටේ ජනතාවගේ මුදල් අවභාවිතා කරලා අද ඒ සියලු කටයුතු අද උසාවි ඉදිරියේ අද පරීක්ෂණයට අද ලක් වෙලා තියෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි, අපි මන්ත්‍රීතුමාගෙන් ඉල්ලා සිටිනවා එතුමා මම ඒ කලින් මන්ත්‍රීවරු කිව්වා වගේ මේක කාගේ හරි කොන්ත්‍රාත්තුවක් එතුමා ඉෂ්ට කරන්න ඉස්සරහට ආවද කියන මම දන්නේ නැහැ. නමුත් මේකේ පිටිපස්සේ දේශපාලන අරමුණක් තියෙනවායි කියන එක නම් පැහැදිලි වුණා. නමුත් තමුන්නාංශ ගෙනාපු ඒ
දේශපාලන අරමුණ අපිට මේ සභාව තුළ අපේ අදහස් ඉදිරිපත් කරලා අපේ අදහස් පළ කරලා ඒ දේශපාලන අරමුණ පරාජය කරන්න අපිට හැකියාව ලැබුණයි කියලා මම කියන්න කැමති ගරු සභාපතිතුමනි බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමාට. මීළඟට මහාචාර්ය ගරු අසු මාර්සිංහ මැතිතුම ඔබතුමාට විනාඩි 4ක පමණ කාලයක්.
මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි, අද විපක්ෂයේ විසින් ගෙනෙන ලද මේ මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධ වූ විවාදයේදී කතා කරන්න අවස්ථාවක් ලැබීම ගැන සන්තෝෂයටපත් වෙනවා. විශේෂයෙන් විපක්ෂය ගෙනාවොත් කල්තැබීමේ විවාදයක්. ඒ කල්තැබීමේ විවාදය වෙනුවෙන් විපක්ෂය රැඳී සිටිය යුතු වෙන අඩුම තරමේ ඝනපූර්ණේවත්. නමුත් මේ වෙලාවේ තාමත් කනගාටුවටපත් වෙනවා මේ ගෙන යෝජනාව ගෙනාපු මන්ත්‍රීතුමා ඇරෙන්න එතුමාට සහයෝගය දක්වන්න කිසිම කෙනෙක් නැහැ විපක්ෂයේ. ඒකෙන්ම පේනවා විපක්ෂයේ බංකලොත්භාවය සහ මේ යෝජනාවේ තියෙන දුර්වලතාවය. මේ යෝජනාව අතිශය දුර්වල යෝජනාවක් හැටියට අපි දකින්නේ. මොකද මේ කිසිම සාධාරණ යෝජනාවක් නෙමෙයි. ඒ වගේම එතුමාලා මේ ඉතාමත් ද්වේෂ සහගතව ගෙනාපු යෝජනාවක් හැටියට අපි දකින්නේ මේ මධ්‍යම සංස්කෘතික අරමුදල වෙනුවෙන් තියෙන මේ ගෙනල්ලා තියෙන යෝජනාව. මුලසනාරුද මන්ත්‍රීතුමනි, මේ මධ්‍යම සංස්කෘතික අරමුදල ඇති වෙන්නේ ඒ වගේම මේ මධ්‍යම සංස්කෘතික අරමුදලට මුදල් ලැබෙන ආකාරය සම්බන්ධයෙන් අපි මතක් කළ දිය යුතුමයි. අපි දන්නවා මේ මධ්‍යම සංස්කෘතික අරමුදලට පසුගිය ආණ්ඩුව කාලේ මේ මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා පාලනය වන යම් යම් පෞරාණික අපේ වටිනාකම් තියෙන ඓතිහාසික සිද්ධස්ථාන සහ ඒ සංචාරක උරුමයන් වල ලැබුණු ආධාරවලට මොකද උනේ කියන එක අපි කලින් දන් දැනගෙන ගියා. සීගිරිය වගේ ලැබුණ ඒ ආදායම් වලට මොකද උනේ? සම්පූර්ණයෙන්ම එක්තරා පිරිසකගේ නැත්නම් හිටපු ඇමතිවරයාගේ යහළු මිත්‍රයන් බෙදා ගන්න ක්‍රමවේදයක් මේ රටේ තිබුණේ මධ්‍යම සංස්කෘතික අරමුදල් ලැබෙන මුදල්. නමුත් මේ අපේ ආණ්ඩුව පැහැදිලිවම මේ මධ්‍යම සංස්කෘතික අරමුදල් ලැබෙන මුදල් නිර්මාණශීලීව කළමනාකරණය කරගෙන ඒ මුදල් අපේ සංස්කෘතිය සඳහා වියදම් කරන්න අවසර ලබාගෙන වැඩසටහන් ටික ක්‍රියාත්මක කරනවා. මේක ඉතාමත් නිවැරදි පැහැදිලි විනිවිද භාවයකින් යුතු ක්‍රමවේදයක්. ඒ නිසා මේ කරලා තියෙන යෝජනාව නැත්නම් ඔබතුමාලා කරන චෝදනාව මම දන්නේ එතුමාට මතක් කරලා දෙන්න ඕන අර එතුමා සංස්කෘතික ඇමති කාලේ අර සපත්තුවක් වෙන්දේසි කරේ. එතකොට ඒ කාලේ ඒ කාලේ කරපු සපත්තු වෙන්දේසිය හා සමාන යෝජනාවක්ද කියලා. මොකද අපිට මතකයි හිටපු සංස්කෘතික ඇමතිතුමෝ ඔබතුමාව කඩේ ඇරියා ඔබතුමාගේ නිලධාරීන් ඔබතුමාගේ සපත්තුවට මෙන්න මෙච්චර වටිනාකමක් තියෙනවා කියලා විදේශ රටවල් වල මෙන්න මෙහෙම යනවා කියලා. ඉතින් එවැනි ආකාරයේ කටයුතු කරපු නිසාම ඔබතුමාව මේ වංචා සාගතික විදිහට නැත්තම් ඔබතුමා උපක්‍රමශීලීව කවුරු හරි යොදාගත්ත කියන හැඟීම තමයි අපිටත් තියෙන්නේ. මේ ගැන වැටහීමක් නැතුව කරපු යෝජනාවක්ද කියලා මම දකින්නේ. මේක අර සපත්තු වෙන්දේසිය වගේ යෝජනාවක් තමයි ඔබතුමා මධ්‍යම සංස්කෘතික අරමුදල වෙනුවෙන් මේ විශේෂයෙන් අපේ සංස්කෘතික නිවාසෙදි කිරීම ඇමති සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂය කියන්නේ අපි එක්සත් ජාතික පෙරමුණ මේ ආණ්ඩුව හැටියට අපිට එල්ලවන ඕනෑම චෝදනාවක් හමුවේ අපි නොබියම එකමුතුව එකට සිටගෙන මුහුණ දෙන පක්ෂයක් සහ ආණ්ඩුවක් පෙරමුණක්. ඒ නිසා මේ ආණ්ඩුව හැටියට අපි විපක්ෂයට කියන්න කැමති ඉදිරියේදී එකමිටට අපි අපේ මන්ත්‍රීවරු 107 දෙනා මේකට ඉඳගෙන අනාගතේන සියලුම මැතිවරණ ජයග්‍රහණය කරන්න අපි එකට පෙනී සිටිනවා. ඒක තමයි අපේ තියෙන ශක්තිය. අපි මතක් කරලා දෙන්න කැමති මූලාසනාරර මන්ත්‍රීතුමනි, දින 52 කාලේ ඒ 107 දෙනාම එකට ඉඳගෙන අපි අපිට දුන්න අභියෝග ජයග්‍රහණය කළා. ඒ වගේම තමයි ඔබතුමාලට බෑ බොරු චෝදනා එල්ල කරලා අපේ මැති ඇමතිවරුන්ට මේ චෝදනා එල්ල කරලා ඒ අපහාස කරන්න. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ, ඉඩ තියන්නේ නැහැ. ඒ අවස්ථාවන්වලදී අපි අතීතයේ පෙන්වුවා වගේ එක්සත් ජාතික පෙරමුණ එක මිටට ඉන්නවා සියලු තැන්වලදී. ඒ හරහා තමයි අපිට අපේ අනාගත ජයග්‍රහණ සියල්ල ලබා ගන්න පුළුවන්. අපි ඒ ජයග්‍රහණ සඳහා ඉදිරියටම යනවා. ඒ නිසා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අපි දැක්කා පසුගිය කාලේ පාස්කිරිදා ප්‍රහාරයෙන් පස්සේ සජිත් ඇමතිතුමා එතුමා යනවා ඒ කැඩී බිදී ගිය ඒ දේවස්ථාන ආරක්ෂා කරන දේවස්ථාන ප්‍රතිසංස්කරණය කරන්න ඒ සම්පූර්ණ අධීක්ෂණය කරලා ඉතාමත් ඉක්මනින් කරලා දුන්නා. ඒ වගේම තමයි අපි දන්නවා අපේ රටේ තිබුණ කිසිම ආධාරයක් නොලැබුණු සමහර ගම් නියංගම් වල තිබුණ පුරාණ විහාරස්ථාන සහ ඒ නටබුන් වීගේ ස්ථාන සියල්ල ආරක්ෂා කරන්න අපිට හැකියාවක් ලැබුණා මේ මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා. අපි විශ්වාස කරනවා අනාගතයේ මේ මධ්‍යම සංස්කෘතික අරමුදල තව තවත් ශක්තිමත් කරලා හරියට අපි අපේ පූජනීය ස්ථාන පුරාවස්තු ආරක්ෂා කරොත් අද ලෝකේ සංචාර කර්මාන්තේ නැත්නම් සංචාරකව වැඩියෙන් වෙන රටබවට ඉදිරියේදීපත් වෙන ඒ ආකර්ෂණීය බැල්ම අපේ රට දිහා බලන් ඉන්න දෙවිදේවතාවුන්ගේ බැල්ම ත්‍රිවිධ රත්නේ බැල්ම මේ සියල්ල අපිට තියෙන නිසා අපිට හැකියාව ලැබෙනවා මේ ඉදිරියේදී අපේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරගෙන මේ අපිට තියෙන අවස්ථාවන් පුළුල් කරගෙන වැඩි වැඩියෙන් ඒ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරන්න අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගන්න මේ සංස්කෘතික අරමුදල හරහා මම විශ්වාස කරනවා ඒ සඳහා අපිට සියලු දෙනාම එකමුතු වෙ අපි පෙනී සිටිනවා. ඒ වගේම මේ ශක්තිය එතුමාට ලබා දෙනවා ඒ වගේම ආණ්ඩුවට අපි ලබා දෙනවා කියලා ප්‍රකාශ කරමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි මහාචාර්ය ආසු මාරුසිංහ මන්ත්‍රීතුමාට. අද සභාව කල් තබෙන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ටීබී ඒකනායක මහත්මයා විසින් ගෙනෙන ලද යෝජනාව පිළිබඳ විවාදයේ කටයුතු මින් අවසන් වෙනවා. පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10:30ට යළි රැස්වේ.